ගරු ජගත් විතාන මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අපේ ගරු මලින්ද ඇසිස්ස අපේ සෞඛ්‍ය ඇමතුමා ඊයේ තදත් ඉදිරිපත් කරා වෛද්‍යවරුන්ගේ පරිපූර්ණක වෛද්‍යවරුන් වෘත්තිකයන්ගේ පරිවැටි කිරීම පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරා. මේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරාට පස්සේ මම ඊයේ දැක්ක වෛද්‍යවරු තීන්දුවක් දුන්නා. වෛද්‍යවරු කිව්වේ තුන්වෙනි වතාවට අයවැයලේඛන කියවනකොට මේක වෙනස් වීමක් ඇති වුණොත්, එහෙම නැත්නම් ඒගොල්ලන්ට මේ ක්‍රමවේදේ වෙනස් කරලා දුන්නොත් තමයි ඒගොල්ලෝ තීන්දුව කරන්නේ ඉස්සරහට මොකද කරන්න කියලා. ඒක ගැන දැඩි අවධානය යොමු කරන්න කියලා මම විශේෂයෙන්ම රජයට කියනවා. මොකද ඒගොල්ලෝ මේ රටේ වෛද්‍යවරු බොහොම මොලේ තියෙන කට්ටිය. එහෙමනම් ඊයේ ඩෙඩ්ලයින් එකක් දීලා ඒගොල්ලෝ වැඩ වර්ජනය කරන්න තීරණය කරන්නේ ඒගොල්ලේ වැටුප් පැඩීම ගැන නොදැන නෙමෙයි. එතන තියෙනවා ලොකු ආණ්ඩුවට ලොකු අභියෝගයක් තියෙනවා. පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන් හෙට තීන්දු කරන වෙලාවේ ඒගොල්ලන්ගේ ලැබෙන දීමනා ඒගොල්ලන්ගේ වැටුප් වර්ධකයන් ප්‍රකාශයටපත් කරා. ඒගොල්ලෝ සෑමිට පත් වෙනවද නැද්ද කියන එක අද දැනගතයි. මම කියන්නේ මේ රෝගීන් අමාරු දාන්න මේගොල්ලෝ වර්ජන වලට කියන යෑම සාධාරණයි කියලා. නමුත් මේ අයවැලේකණය ඉදිරිපත් කරලා සම්මත වෙන්න කලින් ඒගොල්ලන්ට සැකයක් තියෙනවා මේක මෙහෙම වෙයි කියලා. ඒ නිසා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා මං හිතන්නේ මොකක් හරි දැඩි තීරණයක්, එහෙම නැත්නම් ආණ්ඩුවේ පැත්තෙන් යම්කිසි වෙනස් වීමක් කරොත් හොඳයි. ඊයේ උපාධිධාරීන් මම දැක්ක මහපාරේ මේ මෙතන ඉස්සරහ පොඩි ළමයි අතේ තියාගෙන, ඒ උපාධිධාරීන් එහෙම පොඩි ළමයි අතේ තියාගෙන ඉල්ලන්නේ මොකද්ද? ජීවත් වෙන්න අයිතිය. දැන් ඒ කට්ටියම තමයි මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා පාරේ මූර්ති සමිති නායකයෝ දැන් ඔක්කොම ටික 99%ක්ම පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා. මට පේනවා ඉස්සරහ වාඩි වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ඒ තත්ත්වයට යොමු කරේ ඒගොල්ලෝ ඇහිල්ලා පොලිස් බැටන් ප්‍රහාර ඇහිල්ලා ජල ප්‍රහාර ඇහිල්ලා කඳුළු ගෑස් ගහලා ආණ්ඩුවක් කරන් දුන්නා. දැන් අද මාස 3ක් යනකොට මාස 3ක් පැන්නා විතරයි ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ අමාරු වෙටුණා කියලා. ඒ නිසා තමයි ඒගොල්ලොම ඇහිල්ලා දැන් පාර්ලිමේන්තුව ළඟට ඇහිල්ලා ඒකට නවත්තන්න පොලිසියට බෑ. මොකද පොලිසිය ඉස්සර කරපු ක්‍රම දැන් කරන්න යන්නේ. ඉස්සර ඒගොල්ලෝ බැටන් ප්‍රහාර දුන්නා, තාජන කරා, ගෑව්වා, කඳුළු ගෑස් ගෑව්වා, ජල ප්‍රහාර ගැහුවා. දැන් ඒක කරොත් එම මොකද වෙන්නේ? ඒගොල්ලෝ ගහන්නේ ඒගොල්ලන්ට. ඒ නිසා අපි තාමත්ම බැරෑරුම අවධියක ඉන්නේ. මට මේ වෙලාව නැති නිසා මම වේගෙන් කියාගෙන යනවා. දැන් ඒ අස්සේ අපේ නාමල් කරුණාත් සහෝදරයා ඇමතිතුමා 15 වෙනිදාට වඳුරු රිලව් ටික ගණන් කරලා කිව්වට පස්සේ අපිට ඒ ප්‍රශ්නේ ඉවරයි. මම දකපු නරකම, ඒ කියන්නේ මම ඉතාම කනගාටුවෙන් ප්‍රකාශ කරන සිටිනවා. දැන් මමයි අපේ නලින් දැසිස්ස ඇමතිතුමායි, ධම්මික පටවැන්දි ඇමතිතුමායි, අපේ සුනිල් වටකල ඇමතිතුමායි, අපි 4 දෙනාම එක ඉස්කෝලේ. මම විතරයි മന്ത്രി, අනිත් ඒගොල්ලෝ ඇමතිලා. අපි ආඩම්බර වෙනවා. අපි කන්නංගර ජාතික පාසලේ ඉස්සර මට මතක රනිල් මහත්තයා මෙතන ඉඳලා රෝයල් එකේ නන්ටික කියලා අපි රෝයලිස්ලා කියලා කිව්වා. අද මම කියනවා අපි මතකොම සෙන්ට්‍රල් එකේ. ඒ කියන්නේ කන්නංගර සීමතනන් බිහි කරපු පළවෙනි ජාතික පාසල. ඒ පාසලේ මම්මගේ යුතුයකම් කරලා තියෙනවා ඉස්කෝලේ. මම්මගේ අතින් පීනුන් තටාකයක් හදලා දුන්නා. ආශිර්වාද සංගමේ සභාපති වසර ගරණාවක් ශ්‍රවණාගාර හැදුවා, බිල්ලින්න හැදුවා, පිට්ටනිය හැදුවා. අද වෙලා තියෙන දේ තමයි මට යන්න බෑ ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා තරගයට. මේ ළඟදී ශිෂ්‍යයෙක් දිනුවා, අපේ ළමයෙක්, දැන් ඉන්න ළමයෙක් දිනුවා ජාත්‍යන්තර තරගාවලිය. 3 වෙනියා බවට පත් වුණා මැරතන් තරගයේදී. ඊට පස්සේ මම එයාව පිළිගත්ත ටවුන් එකේ පිළි අරගෙන රත පෙළි වැරියක් කරගෙන මම ඉස්කෝලේට ගියේ නැහැ. ඉස්කෝලේ ගියේ නැතුව ගියා පස්සේ විදුහල්පතිතුමිය රට විනය පරීක්ෂණයක් සඳහා කැඳවුණා. මට විදුහල්පතිතුමිය ඊයේ කතා කරලා කියනවා, අනේ ජගත් මහත්තයා එන්න එපා ඉස්කෝලේට, ආවොත් මට විනය පරීක්ෂණයක් කරනවා. මේ බලන්නකො, මම දැන් සභාගත කරනවා. මේ මම දැක්කා ඊයේ. ඊට පොළොස්සභාව മന്ത്രി වත්මන් පාර්ලිමේන්තුවේ ජනතා මිත්‍රපන ගරු ගමගෙදර දිසානායක මහතා, මේ 28 වෙනිදා මාතලේ දිස්ත්‍රික්කයේ විජේපාල ජාතික පාසලේ තීචි උත්සවයට එතුමා ප්‍රධාන ආරාධිතෙක් වශයෙන් සහභාගි වෙලා තිනවා. මම මේක සභාගත කරනවා. එතකොට මට එක නීතියක කළුතර දිස්ත්‍රික්කයේ මේක මම ගරු කරනවා මේ මන්ත්‍රීතුමාට. මම හැබැයි හෙට තියෙනවා හත්වෙනිදා තියෙන අපේ නිවාසාන්තර ක්‍රීඩා තරගයට මම යනවා පිටින්ට එලා බලන් ඉන්න. මගේ අයිතිවාසිකම නැති කරන්න බෑ. ඇයි මේ විදියට රජයේ නිලධාරීන්ව මේ විදියට අපහසුතාවයට පත් කරන්නේ? අනිත් එක මට වේගෙන් කියාගෙන යනවා, මම දැක්ක බදු ක්‍රමය. මේ බදු ක්‍රමයේදී මම කියනවා අර කාමරවල මට පේනවා ඉහළ නිලධාරීන් රාශියක් බලාගෙන ඉන්නේ. අර ඇමතිවරේ කිව්වනේ බංකුවක් අරගෙන එන්න පාඩම් කියලා දෙන්න කියලා. මම ඔබතුමාලට කියනවා මම එන්නම් ඔයගොල්ලන්ගේ අමාත්‍යාංශවලට, මම බංකුවක් අරන් එල වාඩි වෙන්නම් ඔයගොල්ලෝ කරගෙන පුටුවල ඉන්න, මං කියලා දෙන්නම්. 8 දෙනෙක් ඉන්නවා ව්‍යාපාර කරන 8 වෘත්තිකව 8 දෙනෙක් ඉන්නවා, කිසිම ආදායම් බද්දක් ගෙවන්නේ නැහැ. හැබැයි මං ඒක දැන් මෙතනදී කියන්නේ යන්නේ. කිව්වොත් මොකද වෙන්නේ? මට ඉස්සරහට දේශපාලන ගමන යන්න බැරි වෙනවා. මොකද මේගොල්ලෝ මට වෛර කරන්න ගන්නවා. හැබැයි ඕගොල්ලෝ ළඟට මං ඇහිලා කියලා දෙන්නම් බිලියන ගාණක් අවුරුද්දකට ගන්න විදිය ආදායම් බදු නොගවන කට්ටියකින්. මොකද මේක අයිතිවාසිකමක් අපේ මූලික මිනිත් අයිතිවාසිකම. අපි බදු ගෙවනවා. කළුතර දිස්ත්‍රික්කයේ 10 දෙනෙක් ඉන්නවා නම් වැඩිම ආදායම් බදු ගෙවන මං එහෙන් එක්කනේ. කළුතර දිස්ත්‍රික්කයේ ඕගොල්ලෝ දන්නවා. ඒ නිසා කරුණා කරලා අපිව ගෙන්නන්න. මේ අපි දෙගොල්ලෝ අතර සංවාදයක් ඇති කරන්න. ප්‍රායෝගික මිනිස්සුයි ඕගොල්ලෝ ඉගෙන ගත්ත MHG, CHD, PhD ඔක්කොම තියෙන කට්ටියත් එක්ක එකතු වෙලා අපි දෙගොල්ලෝ කතා කරමු මේ ගැන. මම වෛරෙන් කතා කරනවා නෙමෙයි. ඇයි? යම්කිසි ප්‍රමාණයක් බදු ගෙවන සෑහෙන ප්‍රමාණයක් බදු නොගෙව ආරක්ෂා වෙලා ඉන්නවා. සියලු වර ප්‍රසාද භුක්ති විඳිනවා. අපි මේ ක්‍රමේ නැති කරන්න යාවේ. මම සතුටු වෙනවා. මම පාරම්පරික දේශපාලකයෙක් නෙමෙයි. දැන් මේකේ හිටියව පරම්පරාවෙන් පරම්පරාවට තාත්තගේ පුතාට බාප්පට මහප්පට සියලුම ඥාතීන්ට මේ ආසන වෙන් වෙලා තුන කාලය ඇතු වුණා. අපි සන්තෝෂ වෙන්න ඕන. මිනිස්සුන් වෙනස බලාපොරොත්තු වුණා. ඒක තමයි මිනිස්සු ඕගොල්ලන්ව පත් කරලා ඇහුවේ. එහෙමනම් අපි ඒ වෙනස ඇති කරමු. ඒ නිසා මම තරහෙන් කතා කරනව නෙමෙයි, වේගෙන් කතා කරන්න වෙනවා කාලයේ සීමාවල හින්දා. කරුණා කරලා මතක තියාගන්න, ආදායම් බදු නොගවෙන ප්‍රතිශතයයි ගෙවන ප්‍රතිශතයයි අතර ලොකු වෙනසක් තියෙනවා. අපි ඒ වෙනස අඳුරන කටයුතු කරමු. මං සූදානම ඒ සඳහා ඔබතුමාලා ළඟට. එහෙම නැතුව මෙතෙන්ද මං කියලා මං ආයිසරයක් මිනිස්සු අතර වෛරයට ලක් වෙන්න බෑ. මේ කෝටි ප්‍රතිව ගැන මං කතා කරන්නේ, ප්‍රකෝටි ප්‍රතිව ගැන මම මේ කතා කරන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා අපනයන ආදායම ඇමරිකන ඩොලරින් 19 ඉඳලා 2025 වසරට මේක අපනයන සංවර්ධන මණ්ඩලේ 2025 වසරේ සඳහා පුරෝත්කතනය කරපු රුපියල් බිලියන 18.2 ඉක්මවා යාම 18.2 ඒගොල්ලෝ පුරෝකතනය කරන්නේ. නමුත් 19ක් අපේක්ෂා කරනවා කියලා කමක් නැහැ කියමුකෝ. ඊට පස්සේ කියන්නේ ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා EDB එක ඇස්මෙන්තු කරටත් වඩා අපනයන ආදායම. අපි මේක ප්‍රායෝගිකව බලමු. අපනයන ආදායමෙන් නිෂ්පාදන කර්මාන්තවලින් අපේක්ෂා කරනවා US$ බිලියන 14. සේවා අපනයන වලින් බලාපොරොත්තු වෙනවා US$බිලියන 4.2. මෙහෙම ආදායමක් වැඩිවීමක් කරන්න නම් අපනයන අනුබොන්න කරගත්ත ව්‍යාපාර උනන්දුන පරිසරයක් ඇති කරන්න ඕන. හැබැයි කියන්න කනගාටුයි. මෙන්න මේක තමයි විශේෂත්ම දේ. ආණ්ඩුවේම නිෂ්පාදකයන් ලබා දීලා තිබුණෝ SVAT සස්පෙන්ඩඩ් VAT පහසුකම් අමෝසි කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ තුලින් වෙන්නේ මේකෙන් වෙන්නේ අපනයන අර්පණ කරගත්ත ව්‍යාපාරවල විශාල මුදලක් VAT රිෆන්ඩ් විදිහට ඉදිරියට යනවා. විශාල VAT රිෆන්ඩ් ප්‍රමාණයක් ඒ සඳහා ඇඳුම් කරන්න උන්ට සිද්ධ වෙනවා. නිෂ්පාදකයන්ගේ විශාල මුදල් ප්‍රමාණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ VAT රිෆන්ඩ් අරමුදල හිර වෙනවා. ඔවුන්ට විශාල කාලයක් ගත කරන්න වෙනවා. රාජ්‍ය ආයතන නිෂ්පාදන අපනයන ක්‍රියාවලියට අමතරව වෘත්තීය සේවා ආයතන විකරණ ආයතන වලට විදවත් දරන සිද්ධ වෙනවා. ඒ නිසා මෙහෙම වෙනකොට අපනයන ආරමුණු කරගත්ත ව්‍යාපාර අදායමත් වෙනවා. එහෙම කරලා කොහොමද අපනයන ආදායම US$19කට ගෙනියන්නේ? මේක විහිළුවක්. තියෙන ටිකක් නැති කරගන්න හැදන්න. මේ ගැන තේ අපනයන කරුවන් සංගමය, ජාතික අපනයන කම්කරුවන්ගේ සංගමය, මාළු කර්මාන්ත හිමියන්ගේ සංගමය, මේ ක්ෂේත්‍රවලට අයත් කර්මාන්ත කරුවන් SVAT එක නතර කිරීමට යෝජනාව අනුතුරු හංගවලා තියෙනවා. ඒකත් අනුතුරක් හංගවලා තියෙනවා. මම අවසාන වශයෙන් කියනවා, සමාජ සවිවල ගැනීම යටතේ මම නියෝජනය කරන්නේ අගලවත්ත ආසන. අගලවත්ත ආසනයට සභාපතිතුමීනි ආදානගාරයක් දේහයන් හැමතැනටම ගෙනියනවා. මත්තුගොමට අලුත්ගමට වෙන වෙන ආසනවලට ගෙනියනවා. මං එදා සම්බන්ධ කරන කමිටුව අද සභාපතිතුමා හිටියා නම් හොඳයි, එතුමා නැහැ. මං එදා සම්බන්ධ කරන කමිටුව ඉදිරිපත් කරා යෝජනාවක්. අගලවත්තේ සුසාන භූමිය පාරයිනේ තියෙන්නේ යටින හරිය. ඒකේ බස් නවත්තනවා. බස් නවත්තන්නේ දේහයන් උඩ. මම දන්නේ ඇයි මේක කරන්නේ. මං එදා සම්බන්ධ කරන කමිටුවේදී විසඳ ගන්න බැරි දේ මම මේ කියන්නේ. මං ඒකට යෝජනාවක් ගෙනාවා. මේ බස් නවත්තලා අපි මෙතන ආදාහන ආගාරය හදමු කියලා. හැබැයි ඒකට මුදල් ආණ්ඩුව වෙන්ගනොද නැද්ද මන් දන්නේ. මං කොහොම මුදල දෙන්නා? සියලුම මුදල දෙන්නා මගේ ගන්න. එතන රජයට විරුද්ධ වෙනව නම් අපි මේ තියෙන රජය ඇතුලේ අපිට ඕනේ නැහැ මේව කරන්න. නමුත් අපි සමාජ සවිබල ගන්නව නම් මිනිස්සුගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරනවා. ඒ සඳහා මම මේ යෝජනාව ඉදිරිපත් කරාන් පස්සේ සම්බන්ධ කරන කමිටුවත් අර දිසාපතිතුමියවත් නිශ්ශබ්දයි. මම මේ පාර්ලිමේන්තුවේ කියන්නේ වැඩ ගන්න පුළුවන් නම් වැඩ ගන්න. අපි ඇහිලා තියෙන පිනක් කරන්න. දේශපාලනය කියන්නේ ලොකු පින්කමක්. මේ පින්කම කරාම සම්ප නිදහසේ මැරෙන්න පුළුවන්. මම කරපුවා මම කියන්නේ යන්නේ නැහැ. මම දේශපාලනේ ජීවත් වෙන චරිතයක් නෙමෙයි. එනිසා මම ගරු සභාවට කියනවා අපි ගැන බලන්න එපා වැරදි විදියට. අපි දන්න ඕගොල්ලෝ ආණ්ඩුව කරනවා. අපිට ආණ්ඩුව පෙල්ලන්න ඕනෙත් නැහැ. පෙල්ලන්න බෑනේ. 159 යම ඉන්නවනේ. අපි 40ක් ඉඳලා අපිට පුළුවන් කරන හොඳ වැඩේට දායක වෙලා අපේ ආසන වලට වග කියන්නේ. දැන් මම ඔය 110 ගානේ ප්‍රොජෙක්ට්
දරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාර්යය අඩුවන
20කට දෙන්න තිබුණා. දැන් අපි අපිට කරගන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ දුන්න තීරණේ අපි ක්‍රියාත්මක කරනවා. පුළුවන් නම් මේක සංශෝධනය කරලා දෙන්න. ඒතර පොඩි පාරවල් අපේ පැත්තේ තියෙන්නේ. තේකර්මන්තේ
දිවන්තකට
තියෙන්නේ. අපිට ඒගොල්ලන්ට උදව් කරන්න ඕන. ඒ නිසා කාලය අවසන් වෙන නිසා මට නවත්තන්න සිද්ධ වෙනවා. නමුත් දේශපාලනය පිළිබඳව අපි දකින කෝණය පිළිබඳව ඕගොල්ලෝ හිතන්නේ මේක වෙනස්. මේක අපි වෙනස් කරමු. බොහොම ස්තුතියි.